ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් 20/24 අප්‍රේල් පළවන දින සුරක්ෂිත ලත් ගනුදෙනු ලේඛන ලියාපදිංච කිරීමේ සංශෝධන, භාර ලදුපත් සංශෝධන, උකස් සංශෝධන, කල්බදු මූල්‍යකරණ සංශෝධන, දේශීය භාර ලදුපත් සංශෝධන සහ සමාගම් සංශෝධන නැමැති 50 කෙටුම්පත්වල සහතික සටහන් කරන ලද බව දන්වන කැමැත්තේ. දිගම ශ්‍රී මෛත්‍රී ප්‍රඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව සංස්ථාගත කිරීමේ නැමැති 50 කෙටුම්පත සලකා බැලීම පිණිස පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 113(2) යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවරකාරක සභාවට මතු පළවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සමාජිකයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු ජයන්ත සමරවීර මැතිතුමා, ගරු BYG රත්නසේකර මැතිතුමා, ගරු ලකිල එල්ලාවල මැතිතුමා, ගරු ලලිත් එල්ලාවල මැතිතුමා, ගරු උදේකාන්ත ගුණතිලක මැතිතුමා, සුදත් පංජුල මැතිතුමා, ගුණතිලක රාජපක්ෂ මැතිතුමා, රාජිකා වික්‍රමසිංහ මහත්මිය. ලංකා වරලත් නැවුතරව කරුවන්ගේ ආයතනය සංස්ථාගත ක්‍රිමිනල් පනත් කිටුම් පත් සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) යටතේ ්‍යවස්ථාදායක ස්ථාවරකාරක සභාවට මතු පළවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සමාජිකයන් වශයෙන් සමාජික මන්ත්‍රීවරයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා, ගරු ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා, ගරු අශෝක අබේසිංහ මැතිතුමා, ගරු නීතිඥ SMM මුෂාරෆ් මැතිතුමා, ගරු ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ මැතිතුමා, ගරු කරුණාදාස ගොඩිතුවක් මැතිතුමා, ගරු කීක්ස් නෙල්සන් මැතිතුමා, ගරු රෝහණ බණ්ඩාර මැතිතුමා. පවිත්‍රා වන්‍යාරති සහෘද පදනම් සංස්ථාගත කිරීමේ 50 කෙටුම්පත් සලකා බැලීම පිළිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවරකාරක සභාවට අමතරව මතු පළවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සමාජිකයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පවිත්‍රා වන්‍යාරච්චි මැතිනිය, සිරිපාල ගම්ලත් මැතිතුමා, PYG රත්නසේකර මැතිතුමා, තිස්ස කුට්ටියාරච්චි මැතිතුමා, මේජර් සුදර්ශන් දෙනපිටිය මැතිතුමා, වෛද්‍ය තිලක් රාජපක්ෂ මැතිතුමා, වීර සුමන වීරසිංහ මැතිතුමා, ගරු මංජිලා දිසානායක මැතිනිය. ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්ව සංස්ථාගත කිරීමේ නැමැති 50 කෙටුම්පත් සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට මතු පළවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සමාජික මන්ත්‍රීවරයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. විදුරු වික්‍රමනායක මැතිතුමා, ගරු අරුන්දික ෆනෑන්ඩු මැතිතුමා, ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනි, ගරු අශික් අබේසිංහ මැතිතුමා, ගරු නිමල් ලන්සා මැතිතුමා, කිංග්ස් නෙල්සන් මැතිතුමා, රෝහණ බණ්ඩාර මැතිතුමා, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා. ශෛලී අධ්‍යාපනික පදනම සංස්ථාගත කිරීම නැමැති 50 කෙටුම්පත් සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවරකාරක සභාවට මතු පළවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සමාජික මන්ත්‍රීවරුන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, ගරු වීත බේරගොඩ මැතිතුමා, ගරු පියල් නිශාන්ත දිසිල්ලා මැතිතුමා, ගරු සීතා ආරම්භපොළ මැතිනිය, ගරු අරවින්ද කුමාර මැතිතුමා, ගරු බුද්ධික පතිර්ණ මැතිතුමා, ගරු චාල්ස් නිර්මලනාදන් මැතිතුමා, ගරු හරිණි අමරසූරිය මැතිනිය. වයිට් රෝස් පදනම සංස්ථාගත ක්‍රිමිනියන්ති 50 කෙටුම්පත් සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) යටතේ ව්‍යවස්ථාදායක කාරක සභාවට මතු පළවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සමාජිකයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු ජගත් පුෂ්පකුමාර මැතිතුමා, ගරු රෝහණ දිසානායක මැතිතුමා, ගරු අරවින්ද කුමාර මැතිතුමා, ගරු අශෝක් අබේසිංහ මැතිතුමා, කිංග්ස් නෙල්සන් මැතිතුමා, රෝහණ බණ්ඩාර මැතිතුමා, ගරු ඩී වීරසිංහ මැතිතුමා, ගරු ලලිත් වර්ණකුමාර මැතිතුමා. අන්තර්ජාතික තේරවාද ධර්මායතනය සංස්ථාගත කිරීමේ 50 කෙටුම්පත් සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) යටතේ ප්‍රස්ථාදායක කාරක සභාවට මතු පළවන මන්ත්‍රීවරයන් අතිරේක සමාජිකයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. විදුරු වික්‍රමනායක මැතිතුමා, ගරු ගායන්ත කරුණාතිලක මැතිතුමා, ගරු තිස්ස අත්තනායක මැතිතුමා, ගරු සාරති දුෂ්මන්ත මැතිතුමා, ගරු සංජීව එදිරිමාන්න මැතිතුමා, ගරු එච් නන්දසේන මැතිතුමා, ගරු ගුණතිලක රාජපක්ෂ මැතිතුමා, ගරු සමම් ප්‍රිය හේරත් මැතිතුමා. කතානායගොරයා විසින් ලිපි ලේඛන දී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 20/19 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 55 වන කොටස, 20/20 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ දෙවැනි වාර්තාවේ කාණ්ඩයේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 55 වන කොටස 20:21 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ එල් කොටස සහ දෙවැනි කාණ්ඩයේ 50 වන කොටස සහ 20:21 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 44 වන කොටස සහ 9 කාණ්ඩයේ 28 වන කොටස මම ඉදිරිපත් කරමි.
කථානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය යෝජනා කර
පිළිලියකනාදී පිළිගැනීම ගරුවක් රමත්ක.
ගරු කථානායකතුමනි, රජයේ ගිලුම් පිළිබඳව කාර්ය සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ප්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. කලින් කාලේ සංශෝධනය කරන ලද 52 අධිකාරියක් වූ සුරාබදු ආඥා පනතේ 32 එක වගන්ති යටතේ සුරාබදු බරපත්‍ර ස්ථාන විවෘත කරනු ලබන හා වසුන් ලබන වේලාවන් සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 දෙසැම්බර් 8 දිනැති අංක 23-61-44 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නිවේදනය, අංක 3-2023 දරණ සුරාබදු නිවේදනය, කලින් කාලද සංශෝධනය කරන ලද 52 අධිකාරියකු සුරාබදු ආඥා පරිදි 22 වගන්ති යටතේ මත්පැන් සඳහා වූ සුරාබද්ද සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 දෙසැම්බර් 31 දිනැති අංක 23-64-35 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ලද නිවේදනය, අංක 4-2023 දරණ සුරාබදු නිවේදනය, 1989-13 දරණ නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 දෙසැම්බර් 31 දිනැති අංක 23-64-36 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ලද නියමය, 2011-18 දරණ වරායා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3-3 වගන්ති යටතේ වරායා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 දෙසැම්බර් 31 දිනැති අංක 23-64-37 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ලද නියමය, 2010-17 දරණ කැසිනෝ ව්‍යාපාර නියාමන පනතේ 3 වගන්තිය සමග කී යුතු 4 වගන්ති යටතේ කැසිනෝ ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 ජනවාරි 12 දිනට අංක 23-66-33 දරණ අතිවිශේෂ කැසට් පත්‍රයේ පළ කර ලද රෙගුලාසි, 2021 අංක 19 දරණ සුරකම් පත්හා විනිමය කොමිෂන් සභා පනතේ 182-2 ආ වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2024 ජනවාරි 12 දිනේ අංක 23-66-34 දරණ අතිවිශේෂ කැසට් පත්‍රයේ පළ කර ලද රෙගුලාසි, 2018 අංක 35 දරණ මුදල් පනතේ 19 වගන්තිය සමග කිය යුතු 50 වගන්ති යටතේ මෝටර් ප්‍රවාහන මත සුඛෝභෝගී බද්ධ සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 ජනවාරි 24 වෙනි දිනැති අංක 23-66-68-24 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ලද නිවේදනය, 2023 අංක 25 දරණ මුදල් පනතේ 2-1 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 පෙබරවාරි 1 දිනැති අංක 23-69-24 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ලද නියෝගය, 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර නියාමන පනතේ 3 වගන්තිය සමග කියවිය යුතු 4 වගන්තිය යටතේ කැසිනෝ ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 පෙබරවාරි 2 දිනැති අංක 23-69-42 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ලද නියමය, 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමග කිය යුතු 29 වගන්තිය යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2024 පෙබරවාරි 15 වෙනි දිනේදී අංක 23-71-33 දරණ අතිශේෂ කැසට් පත්‍රයේ පාලකන ලද නියෝග සහ 2003 අංක 25 දාන මුදල් පනත 2.1 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායිකන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලද 2024 මාර්තු 6 වෙනි දිනැති අංක 23.74 ඇදහිත 19 දාන අතිශේෂ කැසට් පත්‍රයේ පාලකන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. මෙම නිවේදන රෙගුලාසි නියමයන් සහ නියෝග රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1974 අංක 35 සහ 1988 අංක 83 දරන රේගු සංශෝධන පනත්වලින් සංශෝධිත රේගු ආඥා පනතේ 235 අධිකාරිය 19 ආවකන්ති යටතේ රේගු ආනයන තීරුබද්ධ සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 පෙබරවාරි 15 වෙනි දිනක අංක 23.71 ඇදහිත 32 දරන අතිවිශේෂ කැසට් පත්‍රය පාලකන ලද නීමේ සහ 2023 අංක 34 දරන විසඥන පනතේ 6.1 වගන්ති යටතේ 2024-2.1 සිට 2024-2.29 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ විශේෂ අංක 240 යටතේ සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මගින් සිදු කරන ලද පරිපූර්ණ වෙන් කිරීම පිළිබඳව සටහන් මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපන ඇමතුම
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා තෘතිකා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ප්‍රවාහන අමාත්‍යම
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්ති ප්‍රවාහණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුය යෝජනා කරමි. ලිපි ලේඛන අධී පිටපත් ගරු මන්ත්‍රීවරුන්ට සපයා ඇත.
කෘෂිකර්මතුමා
ගරු කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා ත්‍රිශක්ති අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්මය පිළිබඳ ආංශික කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කර්මාන්තමත්තුමා,
2022 වර්ෂය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරේ.
කාර්ක සභා වාර්තා පිළිගන්නේ විවෘත හා වගකීතු අධ්‍යාපන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව ගරු ජගත් කුමාර සුමිත්‍රා රචිමෙතු.
ගරු කථානායකතුමනි, විවෘත හා වගකීතු අධ්‍යාපන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ විසින් ශ්‍රී ලංකා පොලිසිය වඩාත් කාර්යක්ෂම හා මිත්‍රශීලී ප්‍රසස්ස ජනතා හිතවාදී විවෘත වගකීතු ආයතනයක් බවට පත් කිරීම සඳහා ඌ නිර්දේශ සම්බන්ධයෙන් වූ එකේ කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා. මට ඒ පිළිබඳ කෙටි අදහසක් තියෙනවා. ගරු කථානායකතුමනි, ඒ සඳහා අවස්ථාව ඉල්ලනවා. විශේෂයෙන්ම අපේ කාර්ක සභාව විදිහට ගරු කථානායකතුමනි, අපි ස්වාධීන කොමිෂන් සභා ඉඳන් රාජ්‍ය සේවයේ ආයතන රාශියක් පිළිබඳව ඔවුන්ගේ කාර්යසාධන සහ ඔවුන්ගේ ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනය කරමින් ඒ පිළිබඳව නිර්දේශ ලබා දෙනවා. ඒ වගේම ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් අපි පාර්ලිමේන්තුවේදී පිළිබඳව වැඩමුළුවක් පවත්වලා මේ රාජ්‍ය සේවයේ වඩාත් විවෘත වගකීතු රාජ්‍ය සේවාවක් බවට පත් කරන්න කටයුතු කරන විදිහ පිළිබඳව අපි සාකච්ඡා කළා. එවැනි වැඩමුළු රාශියක් අද වෙනකොට සෑම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු මණ්ඩලෙම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම පොලිස් සේවය ගැන කියනකොට ගරු කථානායකතුමනි, පොලිසිය රටේ ජනතාවට ඉතාම අත්‍යවශ්‍ය, ඒ වගේම නීතිය සාමය ක්‍රියාත්මක කිරීමේ කාර්යයේදී වැදගත් ආයතනයක්. පොලිස් සේවය තුළ අපි සාකච්ඡා කිරීමේදී මූලික වශයෙන් අපිට පොලිස් සේවයේ විවෘත වගකීතු, ඒ වගේම පක්ෂපාත භේදයෙන් තොරව දේශපාලන කුල භේදයෙන් තොරව කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාවෙදී මතුවෙච්ච අභියෝග තිබුණා. විශේෂයෙන්ම අල්ලස දූෂණය පිළිබඳව පොලිසියට යම් චෝදනා තියෙනවා. ඒ වගේම ඔවුන්ට යම් විදිහේ කටයුතු පිළිබඳව සමාජ මාධ්‍ය හා විවිධ විවේචන තියෙනවා. නමුත් අපි දන්නවා පොලිස් දෙපාර්තමේන්තුව මේ රටේ ජනතාව වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් කරනවා. අපි සාකච්ඡා වටේ සඳහා කීපයකට කැඳව පොලිස්පතිතුමා ඇතුළු ඒ සියලු නිලධාරීන් ලේකම්තුමාලා ඒ අවස්ථාවල ඔවුන් අපි දුන්න මාර්ගෝපදේශ නිර්දේශ ඉතා ඉහළින් පිළි අරගෙන පොලිස් දෙපාර්තමේන්තුව යම් සාධනීය තැරකට ගේන්න කටයුතු කරලා තියෙන එක පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වර්තමාන පොලිස්පතිතුමා අපි දුන්න නිර්දේශත් එක්ක අපි මේ නිර්දේශ දීලා මේ පොත සකස් කරනකොට මාස 4කට විතර කලින් අපේ ප්‍රධානම ගැටලු කීපයක් අපි හඳුනාගත්තා. ගරු කතානායකතුමනි, පොලිස් ආඥාපනත සංශෝධනය කිරීම මේක අවුරුදු විශාල ප්‍රමාණයක් පරණ පොලිස් ආඥාපනතක්. ඒ වගේම පොලිස් සේවයේ සඳහා සේවා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, රට තුළ ඇති වී ඇති අපරාධ රැල්ල හා පාතාලය මර්ධනය කිරීම කඩිනමින් සිදු කිරීම ගැන අපි කිව්වා. ඒ වගේම අල්ලස් දූෂණය නැති කිරීම ඇතුළු කාරණා ගණනාවක් පිළිබඳව ගරු කතානායකතුමනි අපි මේ පොලිසියට නිර්දේශ ලබා දුන්නා. එෙහිදී පොලිස් හිටපු පොලිස්පතිතුමත් වර්තමාන පොලිස්පතිතුමත් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා යම් කාරණා ඉෂ්ට කරන්න අද ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ වෙනකොට යුක්තිය මෙහෙයුම හරහා අපරාධ රැල්ල මර්ධනය කරන්න, පාතාලය මර්ධනය කරන්න වගේම මත්ද්‍රව්‍ය තුරන් කරන්න ගෙන තියෙන ක්‍රියාමාර්ග පිළිබඳ අපේ කමිටුව විදිහට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යබාධික යම් යම් තැන්වල අඩුපාඩු අපි දැක්කා. විශේෂයෙන්ම පරිගණක අපරාධ සම්බන්ධව තත්ත්වය තුළ විශාල වශයෙන් ජනතාව පීඩාවට පත් වෙන අවස්ථාවන් තියෙනවා. නමුත් තවමත් ඒ පරිගණක අපරාධවලට යම් නීතිය හැදුවත් ඒවා නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීමක් තියෙනවා. ඒ පිළිබඳ අපි අවධානය යොමු කරන්න කියලා පොලිස්පතිතුමාගෙන් ඉල්ලනවා. ඒ වගේම විශේෂයෙන් ප්‍රභු ආරක්ෂාව සම්බන්ධවත් තියෙන යම් යම් නිලධාරීන්ගේ ගැටලු මතියලා තියෙනවා. අපි ඒ සම්බන්ධව නිර්දේශ ලබා දීලා තියෙනවා. ඔවුන් සම්බන්ධව යම් පුහුණු වැඩමුළු පවත්වලා කටයුතු කරන්න කියලා. ඒ වගේම ගරු කතානායකතුමනි, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පැත්තෙන් තිබුණ අභියෝග සහ ගැටලු රාශියක් කිව්වා. විශේෂයෙන්ම සන්නද්ධ හමුදාව ඇතුළු අනිත් පොලිසිය හා සමානව කටයුතු කරන ආයතන වලට ලැබෙන පහසුකම් පොලිස් දෙපාර්තමේන්තුවට ලැබෙන්නේ නැහැ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු SL 3 වැටුප්තලයේ පිහිටවන්න කියන කාරණාව ඔවුන්ගේ ඉල්ලීමක් තිබුණා. ඒ වගේම 140 දීමනව අනිකුත් සන්නද්ධ හමුදාවලට ලබා දෙන ඔවුන්ට ගලපන්න කියන ඉල්ලීම, ඒ වගේම පොලිස්පතිතුර සඳහා අවදානම් දීමනාවක් ලබා දීම, ඒ වගේම විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ ගැටලු රාශිය සම්බන්ධව අපිට අවධානය යොමු කරලා තිබුණා. ඒ නිසා පොලිසියට චෝදනා කරන්න, පොලිසියට බනින්න ලේසි. මොකද පොලිසිය විශාල ජනතාවක් එක්ක වැඩ කරනවා. ඒ වගේම පොලිසිය අවුවේ වැස්සේ තෙමිමින් පොලිස් නිලධාරීන් විශාල කාර්යභාරයක් කරනවා. ඒ තුල හැබැයි ඔවුන්ගේ වැටුප තවම අඩුයි. ඔවුන්ට අනිත් රාජ්‍ය සේවයේ සන්නද්ධාංශවල නීතිය සාමිකාත්මක කරන සහ ආරක්ෂාව සපයන අයගේ ඒ පහසුකම් ටික ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි විශ්වභාර අමාත්‍යතුමාට නිර්දේශ කරා මේ සම්බන්ධව වහම මැදිහත් වෙලා පොලිසිය වඩාත් කාර්යක්ෂම ජනතාවාදී ප්‍රසස්ස සේවයක් කරන කටයුතු කරන ගමන් පොලිස් නිලධාරීන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ පහසුකම් ටික ලබා දීලා ඔවුන් ඉහළ තැනක තියන්න. මොකද විශ්‍රාමගේ පොලිස්පතිවරයෙකුගේ ඉතාම සොච්චන් දීමනාවක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව කටයුතු කරලා පොලිසිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නිර්දේශ රාශියක් අපි ලබා දුන්නා. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා අපි මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා.
බොහොම ස්තුතියි. මහජන පෙත් සම්පිලිගැන්වීම දිලු මමනුගම මැතිතුමා, හැප්සන් වජිර අබේවදන මැතිතුමා.
ගරු කතානායකතුමනි, පේරවැල්ල රාහුගල දෝව යන ලිපිණේ පදිංචි APD සිරිපාල මහතාගෙන් ලැබුණු පෙත්සම සහ ගාල්ල ගොනාමුල හන්ද යන ලිපිණේ පදිංචි DG සුමනසේකර මහතාගෙන් ලැබුණු පෙත්සම සහ ගාල්ල කිහිඹිය 15 යන ලිපිණේ පදිංචි TV රොහාන් කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
ජයරත්න හේරත්න මැතිතුමා.
ගරු කතානායකතුමනි, කැකිරාව පලාගල කරවිලගල යන ලිපිණේ පදිංචි EMCB ඒකනායක මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ ඇහැටු වැව පහළ දිගණිය දකුණු වැවවාන යන ලිපිණේ පදිංචි WEM චන්ද්‍ර මිත්‍ර විජේසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
සුදර්ශනී ප්‍රනාන්දපුල්ල මැතිනි.
ගරු කතානායකතුමනි, හාරිස් බත්තුව මැදවල දොරණෑගම අංක 124 ඇල ඉරක් 1 දරණ ස්ථානෙහි පදිංචි HMG රණසිංහ බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
උදේන කිනිඳුගොඩ මැතිතුමා.
ගරු කතානායකතුමනි, කටුගස්තොට ජම්බුගහ පිටිය පර්ණගම තැන්නහේන අංක 31 දරණ ස්ථානයේ පදිංචි KMDND කාංගර මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ පේරාදෙණිය උඩීරියගම අංක 129 දරණ ස්ථානයේ පදිංචි ශ්‍රියානි හෙට්ටිවත්තගේ මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නුමේ.
මා හැදුන්නේ චින්තක අමල් මැතිතුමා. හැබ්සන් පෙත්සම් මාජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට එම කරුණු ලැබේ. ඔව් චරිත හේත්
ගරු ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නය පොයින්ට් බෝඩ 31 යටතේ තියෙන ප්‍රශ්නයක්. නමුත් මේක මම මේ අවස්ථාවේදී ගරු ඇමතිතුමාලා කීප දෙනෙක් නිඳ නිසා මේක මතු කරන්න කැමතියි. ගරු කතානායකතුමනි, මේ අවස්ථාව වන විට අපිට මාධ්‍ය මගින් දැනුම් දීමක් කරලා තියෙනවා, ඇමරිකාව ඉඳලා නැවගත වෙලා තියෙන මාස්ක් නෞකාව, මේ මැක්ස් කියන කම්පැනියෙන් යන ඩේලි කියන නෞකාව හැසඩස් වේස් වර්ගයේ වේස් ගණනාවක් රැගෙන ලංකාවට ගමන් කරමින් තියෙනවයි කියලා. මේක පිළිබඳව අපි මේ පාර්ලිමේන්තුව විදිහට රට හමුවේ මේක ගැන ඔබත් අපි දෙගොල්ලම සාකච්ඡා කළ යුතුයි ගරු කතානායකතුමනි. මොකද මේ විදිහේ ප්‍රශ්නයක් මීට පෙර වෙලා අපි විශාල අනතුරකට භාජනය වුණු නිසා මේ නැව සිංගප්පූරු කාගෝ ෂිප් එකක් ඩාලි කියලා මේක අයිති සමාගම වන්නේ මෑස් කියන සමාගම. මේ සමාගම මේ නැව දැනට අපිට තියෙන ආරංචි අනුව නැත්තම් මාධ්‍ය නිවේදන අනුව ගරු කතානායකතුමනි ඇමරිකාවේ මේරිලන් වල බෝල්ටිමෝ වරායෙන් නැවගත වෙලා තියෙන්නේ. මේ නැවේ කන්ටේනර්ස් 4644ක් තියෙනවා. මේකෙන් 764ක් හැසඩස් වේස් ගණයට අයිති කියලා ඇමරිකානු විශේෂයෙන්ම නැෂනල් ට්‍රාන්ස්පොර්ටේෂන් සේෆ්ටි බෝඩ් එක දැනුම් දීලා තියෙනවා. මේක සම්බන්ධව ගරු පරිසර ඇමතිතුමත් ඉන්න නිසා මම අහන්න කැමතියි, විශේෂයෙන්ම අපි මධ්‍යම පරිසර අධිකාරිය එවැගේම මේ රට බාසල් කන්වෙන්ෂන් එකට අනුව වැඩ කරන්නේ 1992 අපි මේක අත්සන් කරලා තියෙනවා. ඒ අනුව මේ වාගේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය රැගෙන යන ෂිප් එකක් අපේ වරායක් කරහා යනවා නම් ගරු කතානායකතුමනි ප්‍රයර් ටු ඉන්ෆෝම් කියලා කන්ඩිෂන් එකක් තියෙනවා, මුලින්ම දැනුම් දීලා ගන්න ඕන. මම අපේ මධ්‍යම පරිසර අධිකාරියෙන් විමසුවාම එහෙම එකක් ඇවිල්ලා නැහැ. මේ නැව තව දවස් 15කින් විතර වාගේ ලංකාවට එන්න නියමිතව තියෙනවා. විශේෂයෙන්ම මේකේ තවත් වැදගත් කාරණයක් තියෙනවා. අපේ විජේදාස රාජපක්ෂ මහත්මයාත් මෙතන ඉන්න වෙලාවේ මම කියන්න කැමතියි මේ නෞකාවේ ඉන්ධන ගැලුම් මිලියන් 1.8ක් තියෙනවා. මේ නෞකාව යම් අනතුරකට භාජනය වීමේ ඉඩක් තියෙනවායි කියලා ඇමරිකානු හෝම්ලන් සෙකියුරිටි එකක් දැනට කියලා තියෙනවා. ඒ වගේම මේක සම්බන්ධව දැන් මේ නව එමින් පවතින්නේ සවුත් ඇෆ්‍රිකාවල කෝප් ඔෆ් ගුඩ් හෝප් කියන වරායට ඇවිල්ලා කලම්බු වරායට තමයි එන්න නියමිතව තියෙන්නේ. එනිසා මේක එනකොට බොහෝ විට අප්‍රේල් මාසේ 15-17 අතර කාලය තුළ වෙන්න පුළුවන් කියලා ගණන් හදලා තියෙනවා. එනිසා මේක අපි දන්නවා මේක ලංකාවේ ඒජන්ට් විදිහට ඉන්න කම්පැනිය, ඉතා විශාල කම්පැනියක්. මේක එන්න නියමිත සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් එකට. ඉතින් ඒ නිසා මේක සම්බන්ධව ප්‍රශ්නයක් ඇතිවෙන්න පෙර අපි යෝජනා කරන්න කැමති ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය විපක්ෂය මේ දෙගොල්ලන්ටම තමයි රටේ ජනයා යම් ප්‍රශ්නයක් ඇති වුණොත් වග කියන්න කියන්නේ. එනිසා මේක සම්බන්ධව අපිට ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙනවා, බාසල් කන්වෙන්ෂන්. වී හැව් රැටිෆයිඩ් ඉට් ඉන් 1992. එතකොට මේක යටතේ අපිට මේක ගැන හොයලා බලන්න පුළුවන්. හැබැයි මේක ශ්‍රී ලංකන් ඒජන්ට් කම්පැනිය ටිකක් ලොකු එකක් නිසා මම කැමති නැහැ කම්පැනිය වල නම් කියන්න. නමුත් මේ සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් එකට එන එව්වා ගැන ටිකක් අඩු නීතියක් සලකන්න ඉඩ තියෙනවා. එනිසා මම අද තමුන්නාසේගේ අවසරයේ මත කියන්න කැමති මේක සම්බන්ධව යම් කිසි මැදිහත් වීමක් ඉන් ඇඩ්වාන්ස් අපි කරේ නැත්නම් අපිට මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. මීට පෙර එවැනි නෞකා දෙකක් අපි අපේ මුහුදු වෙරළේ විශාල හානියක් අපිට සිදු කෙරුවා. මම නැවතත් ඔබට කියන්න කැමති මේ කන්ටේනර් එකේ අපිට තියෙන මේ ෂිප් එකේ අපිට තියෙන තොරතුරු අනුව කන්ටේනර් 764ක් විශේෂයෙන්ම ක්ලාස් 9 හැසඩස් වේස් කැරි කරනවායි කියලා තමයි ඇමරිකානු හෝම්ලන් ඩිපාර්ට්මන්ට් එක කියන්නේ. ඒ නිසා මේක සම්බන්ධව තවදුරටත් වාර්තාව නිවැරදි කරගන්න පුළුවන් ගරු පරිසර රාජ්‍ය ඇමතිතුමත් ඉන්නවා, ජනාධිපතිතුමත් පරිසරය ගැන නිතර කතා කරනවා. ඒ නිසා මේක සම්බන්ධව යම් කිසි තීරණයක් ගැනීම සුදුසුයි කියලා මම තමුන්නාන්සලාට යෝජනා කරනවා. බොහොම ස්තුතියි.
27 යටතේ ප්‍රශ්නය ඔබතුමාගේ.
විශේෂයෙන්ම මමත් මේ කාරණාව ගැන ප්‍රශ්නයක් මතු කරන්නට ඕන. මාර්තු 26 වෙනිදා ඇමරිකාවේ බෝල්ටිමෝ පාලම මත කඩා වැටුණ මේ සිංගප්පූරු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්, ඒකේ නම ඩාලි. විශේෂයෙන්ම ඒකේ භයංකාර තත්ත්වය තමයි ශ්‍රී ලංකාව වෙත අන්තරාය කර ද්‍රව්‍ය ටොන් 764ක් රැගෙන යමින් සිටින බව කියන එක ඇමරිකානු මාධ්‍යවලින් වාර්තා වුණා. මේ නාවකාවේ සම්පූර්ණයෙන්ම බහලුම් එහෙමත් නැත්නම් කන්ටේනර් 4700ක් තිබුණා. ඒ 4700න් කන්ටේනර් 56ක තිබුණේ පුපුරන ද්‍රව්‍ය, ලිතියම් අයන් බැටරි, විකාදන ද්‍රව්‍ය, ගිනිගන්නා ද්‍රව්‍ය, විවිධ අන්තරායකර ද්‍රව්‍ය සහ නවන කාණ්ඩයේ හෙවත් ක්ලාස් 9 අන්තරායකර ද්‍රව්‍ය ඇතුළත් වෙලා තිබෙනවා කියන එක තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම අනිකුත් බහලුම් 4644 තුල තිබුණ දේ ගැන තවමත් විශ්ලේෂණය කරමින් සිටිනවා. විශේෂයෙන්ම බෝල්ටිමෝ වලට පෙර අපිට ආරංචි මේ ඩාලි නෞකාව ලොව විශාලතම නාවික කඳුරක් වන නිව්යෝක්, ඒ වගේම වර්ජිනියා, නෝෆොක් ඒවට ඇවිල්ලා තමයි ඊළඟ ගමනාන්තය හැටියට කොළඹ සඳහන් වෙන්නේ. සඳහන් කරපු ආකාරයට මර්ස්ක් නෞකාවක්, මේ නෞකාව විශේෂයෙන්ම මම අමතරව පැහැදිලි කරන්නට කැමති, බාසල් කන්වෙන්ෂන් එක අනුව පැහැදිලිවම අවස්ථා හතරකදී, ඒ කියන්නේ ඉම්පෝර්ට් කරනකොට, එක්ස්පෝර්ට් කරනකොට, ඒ වගේම ට්‍රාන්සිට් සහ ට්‍රාන්ස්ෂිප්මන්ට්, ඒ කියන්නේ ඉම්පෝර්ට් කියන්නේ ආනයනය, එක්ස්පෝර්ට් කියන්නේ අපනයනය, ඒ වගේම ට්‍රාන්සිට් කියන්නේ වරායේ නතර කරලා ආපහු ගමන් මාර්ගයේ යන්න යන ගමන. ට්‍රාන්ස්ෂිප්මන්ට් කියන්නේ එක නෞකාවකින් තවත් නෞකාවකට මාරු කිරීම. මෙන්න මේ අවස්ථා හතරදිම පැහැදිලිවම මේ කන්වෙන්ෂන් එක අනුව ඒ පරිසර අධිකාරී වලින් අවසරය ගත යුතුව තිබෙනවා. අපි දැනගන්නට තිබෙනවා කිසිම අවසරයක් මධ්‍යම පරිසර අධිකාරියෙන් අරගෙන නැහැ. ඒ වගේම මම අවධාරණය කරන්නට කැමති, අපේ රටේ කවුරුත් නොදැන මෙහෙම භාණ්ඩ අපේ රට ඩෙස්ටිනේෂන් එක හැටියට කරලා එවන්නෙත් නැහැ. ඒ නිසා මේක ඉතාමත්ම නරක තත්වයක්. ඇත්ත වශයෙන්ම මේ බෝල්ටිමෝ බ්‍රිජ් එකේ නැව හැප්පුණ නිසායි අපිට දැනගන්නට ලැබුණේ මේක ලංකාවට එන නැවක් කියලා. ඒ හැප්පුණේ නැත්නම් අපි මේ ගැන කතා කරන්නෙත් නැහැනේ. මේ තොරතුරු දැනගන්නෙත් නැහැනේ. ඒ නිසා මම යෝජනා කරනවා අදාළ අමාත්‍යවරයාට මේ භයංකාර තත්වය පිළිබඳව, විශේෂයෙන්ම මේ අන්තරායකර ද්‍රව්‍ය ටොන් 764 රැගෙන යමින් සිටි මේ ඩාලි කියන නෞකාව, සිංගප්පූරු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්, ඒ වගේම මර්ස්ක් ෂිපින් ලයින් එක මේකට සම්බන්ධයි. මොකද්ද අපේ රටින් මේකට දක්වන ප්‍රතිචාරය? මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වලා අපි බලන්නට ඕන කොහොමද මධ්‍යම පරිසර අධිකාරියේ අනුදැනුම නොමැතිව මේ වගේ ඉතාමත්ම භයංකාර ගිනිගන්නා ද්‍රව්‍ය, අන්තරායකර ද්‍රව්‍ය, ඒ වගේම නවවන කාණ්ඩයේ ද්‍රව්‍ය කොහොමද අපේ රටට එන්නේ කියන එක ගැන, එහෙම නැත්නම් එහෙම පටවන්නේ කියන එක ගැන බොහොම පැහැදිලි පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි කියන එක මම අමාත්‍යවරයාට කියන්න කැමතියි. කරුණාකරලා මේකට විධිමත් පිළිතුරක් ලබා දෙන්න.
ගරු කථානායකතුමනි, විපක්ෂ නායකතුමයි චත්තේරත් නැත්තුමයි ඉදිරිපත් කරපු මේ කාරණය සම්බන්ධව මේ වෙනකොටත් මධ්‍යම පරිසර අධිකාරියේ පරීක්ෂණයක් පවත්වනවා. ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දීලා නැහැ, මේ සම්බන්ධව දැනුම් දීලා තිබුණ නැහැ. අපි මේ වෙනකොට රේගුවටත් වරායටත් දන්නලා තියෙනවා. ඒ ගැන වහම් පරීක්ෂණයක් පවත්වනවා. බුතුමාල කියපු කාරණේ ආයත මේ නැව හැපිච්ච නිසා තමයි මේ භාණ්ඩ මොනවාද කියලා හිතන් දැනගන්න ලැබිලා තියෙන. ඒක නිසා මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වලා මේ සභාව දැනුවත් කරන්න කටයුතු කරනවා.
ඔව් මිස්තුති, 27-2 යටතේ ප්‍රශ්නේ එකට එකතු කරන්න අවස්ථාව දෙන්න මම ඔබතුමා දැනුවත් කරන්න කැමති. 2013 පමණ නිර්මාණය වුණු රෙගුලේෂන් එකක් තියෙනවා, කමර්ෂල් හබ් රෙගුලේෂන් කියලා. මේ කමර්ෂල් හබ් රෙගුලේෂන් එක හරහා සමහර නීති රීති බලපවත්වන්නේ නැති ආකාරයට අපේ රටට භාණ්ඩ හා ද්‍රව්‍ය එනවා. ඒ හිදස උපයෝගී කරගෙන තමයි මීට කාලයකට පෙර එක්සත් රාජධානියෙන් අපේ රටට ඔබට මතක ඇති කන්ටේනර් 263ක් ඇවිල්ලා ඒක රට ඇතුළටත් ආවා. රට ඇතුළට ආවෙන් පස්සේ බොහොම අමාරුවෙන් තමයි ඒව ආපහු පටවල ආපහු එක්සත් රාජධානීට යව්වේ. ඉතින් මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා විශේෂයෙන්ම මේ කමර්ෂල් හබ් රෙගියුලේෂන් පිළිබඳව අවධානය යොමු කරලා මොනවා හරි හිදස් තියෙනවා නම් ලූප් හෝල්ස් තියෙනවා නම් ඒවා පාවිච්චි කරලා මේ විවිධ රටවල් වල අන්තරායකර අපද්‍රව්‍ය හානිකර ද්‍රව්‍ය ඇත්ත වශයෙන්ම මම ඔබතුමාට කියන්න කැමති දැන් රජයේ අනුගමනය කරනවා හරිත ප්‍රතිපත්තිය. අපි දකිනවා ජනාධිපතිවරයා ප්‍රමුඛ විවිධ කණ්ඩායම් ජාත්‍යන්තරයට ගිහිල්ලා විවිධ හරිත ප්‍රතිපත්ති පිළිබඳව බොහොම සුබවාදී ප්‍රකාශන කරනවා. ඒතර ඒ ප්‍රකාශනත් සමග මම යෝජනා කරනවා ඒ හරිත ප්‍රතිපත්තිය මේ වගේ ඉතාමත්ම මේක මම දකිනවා මේක සාපරාධී ක්‍රියාවක් කියලා. මේක නිකන් එසේ මෙසේ ගනුදෙනුවක් නෙවෙයි මේක සාපරාධී ක්‍රියාවක්. මධ්‍යම පරිසර අධිකාරිය නොදැන මේ වගේ හැසඩස් වේස්ට් අපේ රටට එනවයි කියන්නේ බොහොම බරපතල ගැටලුවක්. ඒ නිසා මේ අර රෙගියුලේෂන් එක පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න. ඒ වගේම මේ තත්ත්වය පිළිබඳව වහාම ක්‍රියාත්මක වෙන පරිදි විධිමත් විනිවිද භාවෙන් යුක්ත වූ අපක්ෂපාතී පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි කියන එක මේ අවස්ථාවේ කියන කැමතියි.
ඔව් චරිත හේරත්නතුමා.
කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා ගරු රාජ්‍ය ඇමතුමාට. හැබැයි මේකේ රාජ්‍ය ඇමතුමනි සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් එකට මේක ඉන් ඇඩ්වාන්ස් දැනුම් දිය යුතුයි. මේක සම්බන්ධව ආණ්ඩුව වැඩිහත් වෙනවා කියලා. මොකද මේ ටර්මිනල් එක පෞද්ගලික අංශයෙන් කරන්නේ. දෙක, මැක්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ලෙවල් 16 පාක්ලෑන්ඩ් පාක් ස්ට්‍රීට් කලම්බු 2 මේ ලංකාවේ ඒජන්ට්ගේ නම්බර් ඇඩ්‍රස් එක. ඒ නිසා මේකත් එක්ක ඔබ කතා කරන එක ඉතාම වැදගත්. ඒ වගේම බාසල් කන්වෙන්ෂන් එකත් රොටඩෑම් කන්වෙන්ෂන් එකත් කියලා කන්වෙන්ෂන් දෙකකට ගරු කතානායකතුමනි අපි රටක් විදිහට එග්‍රි වෙලා තියෙනවා. මේ කන්වෙන්ෂන් දෙකම අපිට මේක මේ වෙලාවේ තියෙන ඉන්ස්ට්‍රුමන්ට් දෙකක්. ඒ නිසා ගරු ඇමතුමා පරිසර අධිකාරියේ විශේෂයෙන්ම EPA යුනිට් එකත් එක්ක එකතු වෙලා මේක සම්බන්ධව සාකච්ඡාවක් කරලා තීරණයක් ගැනීම ඉතාම සුදුසුයි කියලා කියන්න කැමැති. බොහොම ස්තුතියි ගරු
කතානායකතුමා.
ගරු කතානායකතුමනි මගේ ප්‍රශ්නය අසන්නට පෙර මම ඊයේ දවසේ බොහොම වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. බොහොම සංවේදී ප්‍රශ්නයක්. පාස්කු ප්‍රහාරය පිළිබඳව බොහොම කනගාටුයි මට පේන විදිහට. අදටත් එයට පිළිතුරක් නැහැ. ඒ නිසා ඒ වගේ අවස්ථාවක මට පොඩි වෙලාවක් පොඩි විනාඩි දෙකක් අවස්ථාව දෙන්න. අඩුම ගානේ රජයට මේ පාස්කු ප්‍රහාරයේ විපතට පත්වුවන්ට යුක්තිය පසඳලීමේ මාවතක් ඉදිරිපත් කරන්නට බැරි තිබෙන මොහොතක මම කැමැති මෙන්න මේ ප්‍රකාශය කරන්න. විශේෂයෙන්ම අලුත් ජනාධිපතිවරයා වශයෙන් තීරීපත් වීමෙන් පසු මාස දෙකක් ඇතුළත 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ දේශීය හා විදේශීය සමාජිකින් 7 දෙනෙකුගේ අතර ප්‍රමාණයක සමන්විත වූ කොමිෂන් සභාවක් අපි පත් කරනවා. ඒ තුල අතීත හා වර්තමාන සමයට අයත් සමස්ත ආරක්ෂණ වැඩපිළිවෙල අධ්‍යයනය කිරීම තුල ඒ වගේම ඊට සීමා නො වූ වොරන්ට් එකක් ඉදිරිපත් කරලා පැහැදිලිවම කොමිෂන් සභාවට වගකීම පවරනවා. ඕනම ආයතනයක ඕනම පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කොට කිසිම තහංචියකින් තොරව ප්‍රකාශන ලබා ගැනීමේ බලය කොමිෂන් සභාවට ඒ වොරන්ට් එක හරහා ලබා දීමත් කොමිෂන් සභාව ස්ථාපිත කිරීමෙන් සති 6ක් ඇතුළත ඒ හා සමග එක්ව කටයුතු කිරීමට ස්කොට්ලන්ඩ් යාඩ් සහ FBI ඇතුළු විදේශ ඔත්තු සහ ආරක්ෂක ඒජන්සි සමග දේශීය ආරක්ෂක සහ බුද්ධිංශ වලින් සමන්විත ස්ථිර විමර්ශන කාර්යාලයක් පිහිටවන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම කොමිෂන් සභාවේ නිර්දේශ සහ නියෝග මත පදනම් ශ්‍රී ලංකාවේ නීතිවලට යටත්ව ගරු නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්ය කිරීමට අපි පියවර ගන්නවා. ඒ සඳහා අවශ්‍ය වන ආකාරයට 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 7-2 සහ හෝ 24 වැනි වගන්ති සංශෝධනය කරන්නටත් අපි පියවර ගන්නවා. ඒ වගේම ඉහත කී වැරදි සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින පුද්ගලින් සම්බන්ධයෙන් කරුණු විභාග කර තීන්දුව ලබා දීම සඳහා ස්ථිර මහාධිකරණයක් පිහිටවනු ලබනවා. මේ සඳහා අවශ්‍ය වූහොත් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 12 වැනි වගන්ති සංශෝධනය කිරීමට අපි පියවර ගන්නවා. ඒ වගේම ගරු නීතිපතිවරයාගෙන් ස්වාධීන වූ රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටවීමට නීති සම්පාදනය කරන්නට අපි කටයුතු කරනවා. මට මේ කාරණාව පිළිබඳව මම මේ ප්‍රකාශය කරේ ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම ඊයේ දවසෙත් අපි අහපු ප්‍රශ්නවලට පැහැදිලි විසඳුමක් රජයෙන් නැහැ. ඒ නිසා පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුණු ප්‍රජාවටත් සමස්ත රටේ ජනතාවටත් සත්‍යය කුමක්ද, ඒ වගේම යුක්ති ඉෂ්ට කිරීම, ඒ වගේම මේ පාස්කු ප්‍රහාරයේ පිටුපස හිටපු මහමුලකරුවන් නිර්ව්‍යාජ ලෙස නිවැරදිව හඳුනා ගැනීම මේ හරහා ඉෂ්ට සිද්ධ කරන්නට අපේ රජයක් තුළ කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරමි. මෙරට විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් ලෙස පමණක් නොව ලක්ෂ සංඛ්‍යාත පුද්ගලින්ගේ ජීවනෝපායද රැඳී ඇත්තේ තේ කර්මාන්තය මතයි. පසුගිය කාලවකවානුව තුළ රජය විසින්ගත් විවිධ අසාර්ථක රාජ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් තේ කර්මාන්තයේ මේ වන විට බරපතල ගැටලු රසකට මුහුණ පා සිටින. එබැවින් තවදුරටත් රජයේ සුවිශේෂී අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරලීම සඳහා පහත සඳහන් ප්‍රශ්න යොමු කරන අතර ඒ සඳහා නිශ්චිත පිළිතුරු රජයෙන් අපි බලාපොරොත්තු වේ. 2023 වසරේ සමස්තයක් ලෙස කොපමණ තේදළු ප්‍රමාණයක් ලබාගෙන ඇත්ද? නිෂ්පාදනය කොපමණ ප්‍රමාණයක් තේ නිෂ්පාදනයන් සිදු කර තිබේ? 2022 වසර සමග සැසඳීමේදී තේ දළු හා තේ නිෂ්පාදනයේ සිදුවී ඇත්තේ වැඩිවීමක්ද, නැතහොත් අඩුවීමක්? අඩුවීමක් නම් ඊට හේතු මොනවාද? ඒ හේතුව නිසා තේවතු හිමියන්ට, විශේෂයෙන්ම කුඩා තේවතු හිමියන්ට කොපමණ ආදායමක් වාර්ෂිකව අහිමි වී තිබේදයි ගණනය කර තිබේද? ඒ ප්‍රමාණය කොපමණද? තේ නිෂ්පාදනයේ සම්බන්ධයෙන් වූ නව පරීක්ෂණ සහ සංවර්ධන කටයුතු පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇත. මේ වසර තුළ ඒ සඳහා කොපමණ ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇත? ඒ වෙනුවෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් රජයේ තේ ප්‍රවර්ධන අරමුදලින් 50% තේ වගාව සඳහා යෙදවීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කළ බවත්, ඒ හරහා නව තේ පැල තවන් 1000ක් ඇති කරලීමට කටයුතු කරන බවත් මෙම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත. ඒ යෝජනා කරපු ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය කුමක්ද? අමුද්‍රව්‍ය හිඟකම නිසා බොහෝ තේ කර්මාන්ත ශාලාද වැසී යන තත්ත්වයක් උදා වී තිබෙන බව රජය දන්නේ. එසේනම් මේ වන විට කොපමණ තේ කර්මාන්ත ශාලා ප්‍රමාණයක් වැසී ගොස් තිබේද යන්න පිළිබඳව පුළුල් අධ්‍යයනයක් රජය සිදු කර තිබේද? එම වාර්තා මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? වැසී යන කර්මාන්ත ශාලා යළි නගා සිටුවීමට උදෙසා රජයේ සතු වැඩපිළිවෙළ කුමක්ද? ආරංචි වෙලා තිබෙන ආකාරයට මාතර දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලා 12ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලා 18ක් වැසී තිබෙනවා කියන එක අපිට ආරංචි. ඒ වගේම බොහෝ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය සිදු කරන්නේ 50%කටත් අඩු ධාරිතාවයකින් කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. තේ කර්මාන්තයේ සඳහා පොහොර සහනාධාරයක් ලබා දෙන්නේද? එසේ ලබා දෙනවා නම් ඒ කොපමණද? එම පොහොර සහනාධාරයේ නිසි ලෙස බිම් මට්ටමට නොලැබෙන බවට වාර්තා වනෙහි ඒ සම්බන්ධයෙන් රජයේ ගනු ලබන පියවර කවරේද? මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති U709, UT834, T1130 කියන පොහොර වර්ග තමයි මේ තේ නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වන්නේ. අද වෙන විට කිලෝග්‍රෑම් 50 බෑග් එක 11000ක් පමණ වෙනවා. බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක් තිබෙනවා අඩුම ගානේ මේ වැටී තිබෙන තේ කර්මාන්තය නගා සිටුවීම සඳහා අඩුම ගානේ අවස්ථා කිහිපකදීවත් 50%ක සහනාධාරයක් ලබා දීලා මේ කඩා වැටුණු තේ කර්මාන්තය ගොඩ ගන්නට කටයුතු කරන්නයි කියලා බොහෝ දෙනෙකුගේ යෝජනාවක් තිබෙනවා. ඒ ක්‍රියාත්මක කරන්නට ඔබ කටයුතු කරනවද නැද්ද කියන එක ගැනත් මම අහන්නට කැමතියි. තේ කර්මාන්තයේ නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා එනම් විදුලි බිල, පොහොර, බදු ආදී ගැටලු නිසා තරඟකාරී මිලකට නිෂ්පාදනයෙන් සිදු කිරීමට තේ කර්මාන්තවලට ලොකු අභියෝගයක් වෙලා තිබෙනවා. තේ කිලෝග්‍රෑම් එකක නිෂ්පාදන වියදම එහි ප්‍රමිතියට හානි නොවන අයුරින් අඩු කිරීම සඳහා රජයේ සතුව වැඩපිළිවෙළක් තිබෙනවා. එය තිබෙන්නේ නම් ඒ කුමක්? ඒ වගේම මෙරට තේ නිෂ්පාදනයෙන් තවදුරටත් ලෝකයට විවෘත කර අපේ නිෂ්පාදනයෙන් තවදුරටත් ලෝකයට විවෘත කර නව වෙළඳ පොළවල් බිහි කර ගැනීම සඳහා රජයේ අවධානය යොමු කර ඇත. එසේනම් ඒ සම්බන්ධයෙන් රජයේ වැඩපිළිවෙළ කුමක්? ඒ කියන්නේ අපනායන වෙළඳ පොළවල් අපි අපේ නිෂ්පාදනයන් වලට ලබා ගන්නට මොකද්ද රජයට තිබෙන ක්‍රමෝපායික සැලැස්ම? මේ වන විට මෙරට තේ නිෂ්පාදනයන් සඳහා හඳුනාගත් නව වෙළඳ පොළවල් කවරේද? ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති පසුගිය දශකය ගත්තොත් නැවත වගාව හරියාකාරව ක්‍රියාත්මක කරලා නැහැ. තේ පර්යේෂණ ආයතනයේ Tea Research Institute එක බොහොම පැහැදිලිව කියනවා 5% නැවත වගාවක් අඩුම තරමේ ක්‍රියාත්මක වෙන්නට ඕන කියලා. නමුත් අපිට ලැබී තිබෙන තොරතුරු අනුව නැවත වගාව ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ 2% පමණයි. ඒ නිසාම අස්වැන්න අඩු වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් මම මතක් කරන්න කැමතියි අපි ඍජුව කතා කරොත් 105% පමණ, වක්‍රව කතා කරොත් 120% පමණ මේ තේ කර්මාන්ත ශාස්ත්‍රයෙන්, තේ නිෂ්පාදන ශාස්ත්‍රයෙන් අපේ රටේ යැපෙනවා. ඒ අය වෙනුවෙන් කරුණා කරලා මේ නැවත වගා ප්‍රශ්නේදිත් මොකද්ද රජය ගන්න ක්‍රියාමාර්ගය කියලා මම අහන්නට කැමතියි. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් මම ඔබතුමාට යොමු කරන්නට කැමතියි. විශේෂයෙන්ම ස්වැට් ලියාපදිංචි වීමට අපනායනය කරලා තිබෙන්නට ඕන. ඒ කියන්නේ විශේෂයෙන්ම මිලියන 60ක අපනායනය කෙරුණොත් පමණයි ස්වැට් රෙජිස්ට්‍රේෂන් එක ලැබෙන්නේ. මේ ප්‍රශ්නේ නිසාම අලුතෙන් අපනායනකරුවන් බිහි වෙන්නේ නැහැ. ඒ නිසා මේක ඇත්ත වශයෙන්ම තේ ගොවියටත් හිමි විය යුතු සාධාරණ මිලක්. තේ ගොවියට හිමි වෙන්නේ නැහැ. විශේෂයෙන්ම තරඟකාරී වෙළඳ පොළක් ඇති කිරීමේ විභවයක් මේ නිසා අහිමි වෙනවා. ඒ නිසා මේ ස්වැට් ලියාපදිංචි වීම, ස්වැට් රෙජිස්ට්‍රේෂන් එකට මේ දාලා තිබෙන සීමාව පිළිබඳව නැවතත් වරක් සිතා බලලා අලුත් අපනයනකරුවන් බිහිවෙන ආකාරයට මේ ස්වැට් රෙජිස්ට්‍රේෂන් එක සංශෝධනය කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මේ ස්වැට් රෙගුලාසිය තුළ වෙන්දේසියේදී තේ මිලදී ගැනීමේදී වැට් නිදහස් කර ගැනීමේ බරපතල බාධකයකට අලුත් අපනයනකරුවන් මුහුණ දෙන නිසා. ඒ නිසා විශේෂයෙන්ම අපේ රටට වැදගත් වන මේ තේ කර්මාන්තය ගැන මම අහපු ප්‍රශ්නවලට විධිමත් පිළිතුරු රජෙන් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.
අරු කථානායකතුමනි, විපක්ෂ නායකතුමා අහන ප්‍රශ්නයට මම පළවෙනියට කැමති මේ අපිට ඉදිරිපත් කරපු තොරතුරු ටික දෙන්න. 2023 වර්ෂයයි 22 වර්ෂයයි සංසන්දනය කළා කොපමණ ප්‍රමාණයක අඩුවීමක්ද තියෙන්නේ කියන එක පිළිබඳව ඔබතුමා අහලා තියෙන ප්‍රශ්නෙට පිළිතුර, මේක දීර්ඝ පිළිතුරක් මම කෙටියෙන් කියන්නම්, ඔබතුමාට පස්සේ මේක ඉදිරිපත් කරනවා. 2023 වසරේ සමස්තයක් ලෙස අමුතේ දළු නිෂ්පාදනය දළු කිලෝ මිලියන 1190යි. 2023 වසරේ නිෂ්පාදිත නිමිතේ ප්‍රමාණය කිලෝ මිලියන 256යි. 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ තේ නිෂ්පාදනයේ 2%ක වැඩිවීමක් තියෙනවා. ඔබතුමාට කවුරු හරි වැරැද්දතරතුරක් දීලා තියෙනවා මම හිතන්නේ අඩුවීම කියලා. 2022ත් එක්ක බලනකොට 2023 නිෂ්පාදනයේ වැඩිවීමක් තියෙනවා. මොකද ඒකට හේතුව තමයි අපි පොහොර ලබා දෙන්න ගත්ත තීන්දුවේ ප්‍රතිඵලයක් විදියට මේ නිෂ්පාදනයේ වැඩිවීමක් තියෙනවා. නමුත් මේක අපි ප්‍රමාණවත් කියලා හිතන්නේ නැහැ. තවත් මේ தත්ත්වය ඉස්සරහට ගෙනියන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒ වගේම තේ නිෂ්පාදනයෙන් සඳහා තේ අරමුදලෙන් වෙන් කරන මුදල පිළිබඳව ඔබතුමා අහලා තියෙන ප්‍රශ්නේ ඒක දීර්ඝව අහලා තියෙන නිසා මම ඔබතුමාගේ ළඟ තියෙන නිසා ඒක නැවත කියවන්නේ නැහැ. ඒ සම්බන්ධව අපි මුදල් වෙන් කළා තියෙනවා මේ වන විට ඒ පරිශන ආයතනයේ පරිශන සම්වර්ධන කියලා මිලියන 40කුත් විශේෂ සම්වර්ධන ව්‍යාපෘති වලට මිලියන 14කුත් ඒ වගේම ලංකා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ විශේ෷ සම්වර්ධන වැඩසටහන් කුඩා තේ වතු හිමියන් සඳහා පොහොර සහන ආදායට මිලියන 1200ක් මා දැන් ඔබතුමා මේ කියව කාරණේ සම්බන්ධව මම මේකටම අදාළව කියන්න කැමති මේ පොහොර සහන ආදායය සම්බන්ධ මම හිතන්නේ ඒකෙත් ඔබතුමාට නිවැරදි තොරතුරු ලබා දීලා නැහැ මේ ප්‍රශ්නේ අහන කට්ටිය මේක ඇත්තටම පොහොර මිල තිබුණේ U709 තිබුණේ රුපියල් 14,000 වගේ තිබුණා ඒ වගේම ඊට පස්සේ අපි පොහොර සහන ආධාරයක් දෙනවා කිව්වම ඒක ටික ටික අඩු වෙලා 12,000 11,000 දක්වා දැන් වැඩි අඩු වෙමින් තියෙනවා මොකද අපි පළවෙනියටම කරේ මේ අමාත්‍යාංශ දෙක ජනාධිපතිතුමා එකතු කිරීමෙන් බලාපොරොත්තු වුණේ එකාබද්ධ වැඩපිළිවෙළක් ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව තමයි පොහොර ගෙන්නන ආයතන දෙක තියෙන්නේ ඒ වගේම බැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තමයි තේ සම්බන්ධව කටයුතු කරන්නේ. එතකොට මේ අමාත්‍යාංශ දෙක එකතු වුණාම මම පළවෙනියටම කරපු දේ තමයි පෝර සංස්ථා දෙක ගෙනල්ලා ඒයට මේ නිෂ්පාදන ඒ කියන්නේ මේක නිෂ්පාදන වියදම පමණක් තියාගෙන ලාභයකින් තොරව මූල්‍ය සහනයක් ලබා දෙන්න කියලා ඒ අවශ්‍ය උපදෙස් දුන්නා. ඒකම අපේ තේ මණ්ඩලයේ තිබුණු අරමුදලෙන් මිලියන 1200ක් සල්ලි දීලා අපි පෝරවලට තවත් සබ්සිඩි එකක් දුන්නා රුපියල් 2000ක්. දැන් මේ නිසා අද වෙනකොට U709 පෝර හොන්ඩරයක මිල 7735ක් දක්වා අඩු කරලා තියෙනවා. මේ වෙනකොටත් දැන් මාසයක විතර ඉඳලා මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මම දැක්ක ඔබතුමා පහුගිය රැස්වීමකදීත් ඒ තේ කණ්ඩායම එකතු කරලා කිව්වා මේක අඩු කරන්න ඕන කියලා අඩු ඒ වෙනකොට අඩු කරලා ඉවරයි. නමුත් අපිට තිබුණ ප්‍රශ්නේ තමයි මේකට මාධ්‍ය ප්‍රචාරයක් හරි විදිහට ලැබුණේ නැහැ. නමුත් ගොවි ජනතාව දන්නවා මේ සහනය ගොවි ජනතාවට දුන්න කියලා. ඒ අනුව දැන් U709 7735 U834 7735 T200 5500 T750 5500 මේ විදිහට විශාල මිල අඩු කිරීමක් භාගයකට ආසන්න ප්‍රමාණයකට අපි මේ මිල ගෙනල්ලා තියෙනවා මේ මාස දෙකක් තුනක් ඇතුළත මම මේ අමාත්‍යාංශය බාරගත්තම කරපු පළවෙනි කාර්යය තමයි මම අඳුනගත්තා තේගොවියට තියෙන තේ නිෂ්පාදනයේ තියෙන ප්‍රධාන බාධකය තමයි ඒ අයට පෝර නැතිකම අපිට අලුතෙන් තේ ඉඳලා තේ ඉඩම් එකතු කරලා ගන්න කාලයක් යනවා එසා ශනිකව ගත හැකි ක්‍රියාමාර්ගය තමයි තේවලට අවශ්‍ය පෝර ටික ලබා දීමේ සඳහා අතිගරු ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා අපේ කැබිනට් මණ්ඩලයත් සහයෝගය අරගෙන මම පෝර මිල දැන් භාගයකට ආසන්න ප්‍රමාණයකට ගෙනල්ලා තියෙනවා එනිසා අද වෙනකොට පෝර භාවිතය වැඩි වෙලා තියෙනවා. අපේ කතානායකතුමාගේ නියෝජනය කරන සුළු කුඩා තේවතු හිමියන් ඒ ප්‍රදේශයේ තියෙනවා. දැන් ඒ මාතරටත් ඉල්ලලා තියෙනවා. මේ ලංකාවේ හැම ප්‍රදේශවලටම දැන් මේ වෙනකොට මෙට්‍රික් ටොන් 10,000කට වැඩි ප්‍රමාණයක් අපි දීලා තියෙනවා. දැන් තව දුරටත් මේ සහන මිලට ලබා දීමේ කටයුත්ත සිදු වෙනවා. කවුරු හරි දන්නේ නැති වෙනවා නම් මම කියන්න කැමතියි මේ පාර්ලිමේන්තුවේ මැද සියලු දෙනාට ඒ විශේෂයෙන්ම කුඩා තේවතු හිමියන්ට අපි මේ සහන මිලට පෝර ලබා දීමේ වැඩපිළිවෙල දැන්ටමත් ක්‍රියාත්මක වෙනවයි කියන එක මම සඳහන් කරන්න කැමතියි. ඒක තමයි අපිට ෂණිකව ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය. ඊළඟට ඔබතුමා තව ප්‍රශ්න ගණනාවක් ඇහුවා මම ඒකට උත්තර දෙන ගමන්ම කියන්නම්. මේ තේ සම්බන්ධව තියෙන තත්ත්වය තමයි 1965 වෙනකොට අපි ලංකාවේ පළවෙනි ලෝකේ පළවෙනි තේ සපයන්න වෙලා තිබුණේ අපි. දැන් ක්‍රමානුකූලව එක තුන්වෙනි තත්ත්වෙට ඒ වගේ මට්ටමට හතරවෙනි පස්වෙනි මට්ටමට වැටෙමින් පවතිනවා. මේ කාරණය පිළිබඳව අපි අවබෝධ කරගත්තා. කෙන්යා වගේ රටවල් ඉස්සරහට වේගෙන් ඇවිල්ලා තියෙන. ඒ ආපු ක්‍රමවේදයන් අපි හොයාගත්තා. සමහරලාට අපේ රටේම කට්ටිය ගිහිල්ලා තමයි එහාට ඒ විශේෂඥ දැනුම දීලා තියෙන්නේ. මේක මේ ආණ්ඩුවද ඒ ආණ්ඩුවද නෙමෙයි. නමුත් ක්‍රමානුකූලව ඇති වෙච්ච තත්ත්වයන් එක තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ වෘත්තීය සමිති ශක්තිමත්, අපේ වැඩ නොකරන ඉන්න කණ්ඩායම් බොහොම ශක්තිමත්. ඒවයි ප්‍රතිඵලය තමයි අපේම කට්ටිය ගිහිල්ලා කෙන්යාය වගේ රටවල් වල තේ වවන්න ගත්තා. අපේ තාක්ෂණය එහාට ගියා. අපේ විශේෂඥයෝ ගිහිල්ලා දැන් ඒවයි තත්ත්වය ඉහළට ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි පළවෙනියට හොයාගත්තේ පෝර සහන ආධාරයේ ලබා දීලා පෝර මිල අඩු කරාම අස්වැන්න වැඩි වෙනවා. ඒ වගේම ගුණාත්මක භාවයෙන් යුක්ත තේ නිෂ්පාදනය කිරීම කෙරෙහි අපි අවධානය යොමු කරා. B60 වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම ලොකු බාධාවක් වෙලා තියෙනවා. මොකද අපිට යුරෝපයට තේ යවන්න නම් අපේ හොඳ ප්‍රමිතියෙන් ඉහළ තේ යවන්න ඕන.
අපි මීට පෙර තිබුණේ යුරෝපයේ තමයි අපි තේසැපීම කරේ. දැන් ඒක මැද පෙරදිග දක්වා යොමු වෙලා තියෙනවා. එතකොට ඒකේ ක්වොලිටි එක පිළිබඳව එච්චර ඒගොල්ල සැලකිලිමත් වුණේ නැහැ. මිල තමයි සැලකිලිමත් වෙලා තියෙන්නේ. ඒ නිසා වැඩි දළු ප්‍රමාණයක් කඩලා මේක විශාල ප්‍රමාණයක් අපතියන්. ඒ වගේම කසල තේ විදියට මේව වෙන් වෙලා යනවා. ඒ නිසා අපි තීන්දුව කරා B60 ක්‍රමවේදය අමාරුවෙන් උනත් ක්‍රියාත්මක කරන්න. එතකොට තේවල ප්‍රමිතිය ඉහළ යනවා. එතකොට හොඳ මිලකට අපිට යුරෝපයට ඇතුල් රටවල්වලට මේක යන්න පුළුවන්. දැන් මේ වැඩසටහන අපි ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම පාළු සිටවන එක. තේවල අලුත් වගාවකට වැඩිය පාළු ගොඩක් ප්‍රමාණයක් තියෙනවා. මේ පාළු ඉන්දීම සඳහා අපි මූල්‍ය ප්‍රතිපාදන මේ වන විට ලබා දීලා තියෙනවා. මේ වෙනකොට පැල තමන් පිළිබඳවත් ඔබතුමා අහලා තියෙනවා. මේ පැල තමන් වලට 2021 වර්ෂයේ 439,439,528ක් 2022 1,13,298,200ක් 2023 1,16,525,000ක් විදියට තේ මණ්ඩලයේ එකතු කරගෙන මේ වැඩ පිළිල දියත් කරලා තියෙනවා. ඒ වගේම පැලතමාන් සංඛ්‍යාව මේ වෙනකොට 563ක් පැලතමාන් හදලා තියෙනවා. මං හිතන්නේ මේක ප්‍රමාණවත් කියලා. මේ தත්ත්වය තවත් වැඩි වෙන්න ඕන කියන මතය තමයි මම ඉන්නේ. මොකද අවශ්‍ය පැල තවම ප්‍රමාණවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මේ වෙන විට මම උපදෙස් ලබා දුන්නා. ඒ අයගේ පැල තවාන් වලත් ඒ තියෙන තවාන් වල මේ තේ පැල මේ සකස් කිරීමේ වැඩ පිළිවෙලට දායක වෙන්න කියලා. ඒ වගේම මේ තේ ආදර්ශ වගා පිහිටුවීම, ඒ කියන්නේ නවීන තාක්ෂණය ගෙනීමේ වැඩ පිළිවෙල දැන් ක්‍රියාත්මක කරලා තියෙනවා. සාමාන්‍යයෙන් දළු කිලෝ 350ක් 400ක් තමයි එන්නේ. දැන් අලුත් තාක්ෂණය යටතේ වගා කරාම ඒක 1200ට එහා යන්න පුළුවන්. 1200ට එහා යන්න පුළුවන්. ඒ වගේ අත්දැක බැලීම් කරලා තියෙනවා. අපි ඒ සඳහා ආධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා දැන්ටමත් අපි මිලියන 600ක මුදලක් අපි කෘෂි ශාස්ත්‍රය වෙනුවෙන් තේ ශාස්ත්‍රය වෙනුවෙන් තේ මණ්ඩලයේ මුදල් උඩා තේ වතු සම්වර්ධන අධිකාරියට අපි ලබා දීලා තියෙනවා. පුරප්පාඩු සිටුවන්නත් ඒ වගේම නවීන තාක්ෂණය එක්ක තේ සිටුවීම සම්බන්ධවත් අපි මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉඩම් ප්‍රමාණය වැඩි කරන්න. මේ තිබෙන ඉඩම් ප්‍රමාණයම වැඩි අස්වැන්නක් ගන්න ක්‍රමවේදයකට බොහෝ යන්න පුළුවන් කම තියෙනවා. මම මේ කෙටි කාලයක් ඇතුළත මේ පිළිබඳව සම්පූර්ණ අධ්‍යයනයක් කරා. මට විශ්වාසයක් තියෙනවා අපිට කෙටි කාලයක් ඇතුළතම අපේ නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන්, අපේ දළු ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් සහ ගුණාත්මක භාවය සකස් කරගෙන තේ කර්මාන්තය ඉදිරියට ගෙනියාමේ වැඩපිළිවෙලකට අපිට යෑමේ හැකියාව තියෙනවා කියන එකත් මම සඳහන් කරනවා. නවීන තාක්ෂණය අපි කෘෂි ශාස්ත්‍රයට ගෙනාවා. ඔබ දකිනවා ඇති දැන් මිරිස් වගාවෙන් කෝටි ගණන් ගන්න තරුණ ගොවීන් බිහි කරලා තියෙනවා. එළවලු වර්ගවලින් එහෙම බිහි කරලා තියෙනවා. ඒ වගේම අඹ වගාව, ඒ වගේම පේර වගාව මෙයා වැල් විදියට ගෙනල්ලා අපි අධී තාක්ෂණය ගෙනල්ලා තියෙනවා. ගස් 80 ඉඳපු එක 500 ගානට වැඩි කරලා තියෙනවා. 200 ගාන 1000 ගානට වැඩි කරලා තියෙනවා. මේ තාක්ෂණය අපි ගේන්. ඒ නිසා තේ වගාවෙත් අපි මේ තාක්ෂණය සහිතව වගා කළා. අඩු බිම් ප්‍රමාණයකින් වැඩි ආදායමක් ගන්නත්, ඒ වගේම තත්ත්වෙන් නුසස් තේ වර්ග තේ අපනයනය කිරීම සඳහා අවශ්‍ය පියවර අපි ගනිමින් තිබෙනවා.
විවාදයකට යනවා නෙවෙයි, මම හිතන්නේ ඔබතුමා සහ මම නියෝජනය කරපු හම්බන්තොට දිස්ත්‍රික්කෙත් ඔබතුමා දන්නවා හඳුගල කලාපයේ තේ කර්මාන්තේ ක්‍රියාත්මක වෙනවා. කතානායකතුමා නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කෙත් තේ කර්මාන්තේ ක්‍රියාත්මක වෙනවා. මේ හේෂමන්ත්‍රීතුමා නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කෙත් තේ කර්මාන්තේ ක්‍රියාත්මක වෙනවා. මම ඔබතුමාට කියන්න කැමති මේ පෝරවල මිල මේක අපි ශාස්ත්‍රයට ගිහිල්ලා මේවා ෆස්ට් හෑන්ඩ් නිවුස්, ඒ කියන්නේ මූලික තොරතුරු. දැන් ඔබතුමා සඳහන් කරාට පොහොර සහනාධාරයක් ලබා දෙනවයි කියලා. ඒ පොහොර සහනාධාරය තේ වගාකරුව වෙත ගිහිල්ලා නැහැ. ඒකයි තිත්ත ඇත්ත. මම අහන්න කැමති ඔබතුමාගෙන් මිලියන 1200ක් වෙන් කරලා තියෙනවා කියනවා පොහොර සහනාධාරයට. නමුත් ඒක මහ පොළොවේ යථාර්ථයක් බවට පත් වෙලා නැහැ. තේ වගාකරුවන්ට, කුඩා තේ වතු හිමියන්ට මේක ලැබිලා නැහැ. මේ වරප්‍රසාදය
අන්න ඒක ක්‍රියාත්මක කරන්නට මොකද්ද ඔබතුමා ක්‍රියාත්මක කරන ක්‍රමවේදය? මොකද අනිවාර්යයෙන්ම ඔබතුමා මේ ස්වභාවයේ කියන දේ ඒක මහ පොළවේ යථාර්ථයක් වෙන්නට ඕන. වගාකරුවට ඒක ලැබෙන්නට ඕන. ඒ වගේ මම ඔබතුමාගෙන් ඇහුවා අර S-FAT එක ගැන. මොකද ඇත්ත වශයෙන්ම නව අපනයන කරුවන් බිහිවෙන එක ඇත්තටම වැදගත්. ඒ කියන්නේ new exporters ලා බිහිවෙන එක. මේ S-FAT එකෙන් අර 60 million අපනයනය කරලා තිබෙන්නට ඕන S-FAT registration එකට කියන ඒ බාධකය මගහරවා ගන්නට මොකද්ද ඔබතුමා ගන්න පියවර? දැන් මේ කලවාන ආසනේ නියෝජනය කරනවා නේද රජයේ ඇමතිතුමා? අපි ඇත්ත කතා කරමු. කුඩා තේවතු හිමියන්ට අතට ලැබිලා නැහැ පෝරසහන ආධාරය. ඒක ඇත්ත කතාව.
මොකද හිෂරි තනගවන්තුමා ඉක්මන් කරන්න
ඕන. ගරු කතානායකතුමනි, අපේ මහින්දම්බරවීර ඇමතිතුමාගේ අවධානයට යොමු කරනවා රතුපුර දිස්ත්‍රික්කය කියන්නේ කුඩා තේ වතු විශාල ප්‍රමාණයක් වැවිලිකරුවන් ඉන්නෝ. ඒ වගේම වතු සංගම් විශාල ප්‍රමාණයක් තියෙනවා. අපේ ජානක වක්කුඹර මන්ත්‍රීතුමත් මම හිතන්නේ ඇමතිතුමත් සාක්ෂි දරાવી ලංකාවේ ප්‍රධාන පෙළේ ටී එක්ස්පෝර්ටර්ස්ලා නැත්නම් අපනයනකරුවෝ ඉන්නේ අපේ දිස්ත්‍රික්කයේ KDU සමූහ ව්‍යාපාරය වගේ ආයතන. මේ වෙනකොට දලු ලැබෙන ප්‍රමාණය තුනෙන් එකකට අඩු වෙලා තියෙනවා ගරු ඇමතිතුමනි. ඔබතුමා කියන தত্ত্বය මහ පොළොව තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පෝර ටික සල්ලි වලටවත් ගන්න බැරි தত্ত্বක පහුගිය කාලේ තිබ්බේ. ඒ ආධාර වැඩසටහනක් නැත්තම් සබ්සිඩි එකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ හේතුව නිසා තේ කර්මාන්සාලා විශාල ප්‍රමාණයක් වැහිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ වෙලාවේදී ඔබතුමා දැඩි අවධානයට ලක් කරන්න. මොකද තේ ආදායම මේ රටට වැඩි කරන්න, අපනයන ආදායම වැඩි කරන්න ඉස්සෙල්ලම කරනොත් ඒ ගස්ටික ආරක්ෂා කරගන්න පාලු ටික හිටව ගන්න ඒ සහයෝගයෙන් දැන් කුඩා තේවස සමඟ අධිකාරී කළ ආයතනයක් තියෙනවා. ඔබතුමා දන්නවා ඒක කරන්නේ පත් වෙන ඇමතිතුමා අරහා මුල්ලු ටිකක් දෙනවා, මොනවා හරි ටැංකි ටිකක් දෙනවා, උදළු ටිකක් දීලා ඡන්ද ටික හදාගන්න එක. ඒක ඉතිහාසයේ පුරාම අපි දැකපු දෙයක්. කුඩා තේවස සමඟ අධිකාරී කියන ආයතනය මේ රටේ කුඩා තේවතු හිමියන්ට කිසිම සහයෝගයක් දීලා නැහැ. නිසා ගරු ඇමතිතුමනි, මේ පොහොර ප්‍රශ්නෙට උත්තරයක් අපිට පුළුවන් කමක් තියෙනවා නම් තේ ගොවියා නගා සිටුවීම සඳහා පොහොර අවුරුද්දක් දෙකක් ඒ අවශ්‍ය නිදහස් කිරීමකින් මුදලක් අය නොකර ලබා දෙන්න පුළුවන් නම් මේ රටේ තේ කර්මාන්තය ඔබතුමා අර කියපු තැනට ගේන්න පුළුවන්. නමුත් මේ වෙනකොට වර්තමානයේ බිමේ තත්ත්වය ඒක නෙමෙයි. ඒකෙන් කුඩා තේ වතු හිමියා වගේම ඔබතුමාගේ අවධානය යොමු කරනවා රජයේ වතු සමාගම් වල තේ මේ දැන් ඊයේ පෙද්දී අපි කෝප් කමිටුවට ගෙනාවා රජයේ තේ වවන වතු සමාගම් සියල්ලම අඩපණ වෙලා එක තැනක හෙක්ටයාර ආරයකට එක සමාගමක වැවෙන්නේ කිලෝ 200 ගාන. ඉතින් මං හිතන්නේ මහා අපරාධයක් සේවකයන්ට පඩි ගවාගෙන
ඉක්මන් කරන්න මන්තුමා.
මුල් අවධානයකට ඔබතුමා ලක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
හරි, බොහොම ස්තුති. එමෙතුමා. මොකද්ද ගෙවින්දු කුමාරතුංග මන්තුමා?
කතා නැකතුමනි, එතුමා පිළිතුර දෙනවා නම් දෙන්න කියන ඉස්සෙල්ල.
තව වක්කුඹුරු මන්තුමා.
ගරු කතානායකතුමනි, මේ කුඩා තේවතු හිමියෝ වැඩියෙන්ම ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ. ඒක නිසා අපේ ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා පහුගිය දවසේ තිබෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීත් මේ යෝජනාවක් අපි ගෙනාවා. මේ ගොවින්ට පොහොර සහනාධාරයක් ලබා දෙන්න, දෙක නැවත වගා කිරීම සඳහා සහනාධාරේ නැවත ඇති කරලා දෙන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අපි තේ කර්මාන්සාලා විශාල ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. හැබැයි අක්කර ප්‍රමාණය අඩු වෙලා තියෙනවා ගරු කතානායකතුමනි. එතකොට කර්මාන්සාලා වලට තේ දළු නැති වුණාම තමයි වැහෙන්නේ. එතකොට කර්මාන්සාලා හැදෙන ප්‍රමාණයට අලුතෙන් වගා නොකරොත් කර්මාන්සාලා වැහෙනවා. ඒක නිසා ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ සෙස් බද්දෙන් හරි තේ පවර්ධනය කරන්න තියෙන සෙස් බද්දෙන් හරි සහනාධාරයක් මේ ගොවින්ට ලබලා දෙන්න කියලා.
එමෙතුමා
කතානායකතුමනි, අපේ හේෂ මන්ත්‍රීතුමා සඳහන් කර ආකාරයටත් අපි මේ කණ්ඩායම් සියල්ලම ඔබතුමාලා ඇත්ත රත්නපුර දිස්ත්‍රික්කයේ මේ කටයුත්ත සිද්ධ වෙනවා. ඒ සමන්ුපසේන මහත්මයලා එහෙම කණ්ඩායම්ම ගෙනල්ලා අපි සාකච්ඡා කරා. මම ගිහිල්ලා පළවෙනියටම ඒ සියලු පාර්ශ්ව ගෙනල්ලා සාකච්ඡා කරත් ඒ වගාකරුවන්ගේ සංවිධානයේ සංගමයේ කුඩා තේවතු හිමියන්ගේ සංගමයේ තේ මේ කර්මාන්සාලා හිමිකරුවන්ගේ සංගමයේ වගේම අපනයනය කරන්නන්ගේ මේ සියලු පාර්ශ්ව එක්ක දවස් කීපයක්ම දීර්ඝ සාකච්ඡාවක් කරා. එහිදී තමයි ප්‍රධාන වශයෙන්ම ඉල්ලීමක් ආවේ මේ තේ වලට මේ පොහොර සහනාධාරය දෙන්න කියලා. මේ වෙනකොට මම පොහොර සහනාධාරය දීලා දැන් මේ ප්‍රචාරයක් නැහැ. හැබැයි මේ වෙනකොට මට වාර්තා කළ තියෙනවා ගිය මාසේ වෙනකොට විතරක් පොහොර මිටි 42418ක්
ගිහිල්ලා තියෙනවා. ඒතර පොඩි ප්‍රමාණයක් නේ පෝරමිටි 42,418ක් දැන්ටමත් ගිහිල්ලා තියෙනවා මේ බිමට. එතකොට මේවා කොහෙද ගිහිල්ලා තියෙන්නේ? මේවා කොහටවත් උරට යන්නේ නැහැ. කර්මාන්සාලා දැනුවත්ත අපේ නිලධාරි දැනුවත්ත තේ වගා කරන්නන්ට ගිහින් තියෙන්නේ. හැබැයි අවශ්‍ය ප්‍රචාරය ලැබුණේ නැහැ. මම ඒක පිළිගන්නවා. අපි මේ පෝර ලබා දීම නිල වශයෙන් ගොවින්ට ලබා දුන්නා ස්ථාන දෙකකදී ඒක පිළිබඳව මාධ්‍යවල ගියේ නැහැ. මොකද හරියට පාර්ලිමේන්තු දවස්. ඒතර පාර්ලිමේන්තු දවසේ විවාදෙ තමයි රූපවාහිනිය වැඩි වෙලාවක් ගත්තේ. මේ දෙකම ප්‍රචාරය වුණේ නැහැ. නමුත් අපි අර බිම් මට්ටමට මේ ප්‍රචාර ලබා දීලා තියෙනවා. මේක ආරම්භ කළා. හැබැයි දැන් මාසයක් වෙන්නේ. එත මාසයක් ඇතුළත මේ සහන මිලට ලබා දීලා තියෙනවා. මේ වන විටත් පෝර මෙට්‍රික් ටන් 30,000ක් නිෂ්පාදනය කරමින් යන අපේ රජයේ පෝර සංස්ථා දෙකම.
ඔබතුමා දැන් ඔබතුමා කිව්වා පාර්ශ්වකරුවන් රාශියක් එක්ක කතා කරා, පුළුල් ලෙස සාකච්ඡා කරා, තේ ව්‍යාපාරිකගේ නමකුත් කිව්වා. නැ හරි හරි, දැන් ඔබතුමා තේ ව්‍යාපාරයේ නියලී සිටින මහා පරිමාණයේ ව්‍යාපාරිකගේ නමකුත් කිව්වා. ඔබතුමා එතුමාගෙන් මහන්ඩකු තේ නිෂ්පාදනයේ ඉහළ ගිහිලා තියෙනවද පහළ ගිහිලා තියෙනවද කියලා. ඔබතුමා එතුමාගෙන් මහන්ඩකු පෝර සහනාධාරය වගාකරුවන්ට ලැබිලා තියෙනවද නැද්ද කියලා. ඔබතුමා එතුමාගෙන් මහන්ඩ එතුමාගෙන් අහන්න දැන් මෙතන අහන්න බෑ. ඔබතුමා අහලා ඒ ඇත්ත තොරතුරු ඔබතුමා ලබා ගන්න. මේක ඇත්ත වශයෙන්ම දැන් අපේ කලවාන නියෝජනය කරන රජයේ පාර්ශ්වයේ ඇමතිවරයා බොහොම පැහැදිලිව කිව්වනේ. එතුමත් කියනවනේ මේ නැවත වගාව ක්‍රියාත්මක වෙලා නැහැ. කර්මාන්ත ශාලා වැසී යනවා. වැසීගේ කර්මාන්ත ශාලාවලට මම අහපු ප්‍රශ්නෙට ඔබතුමා උත්තරයක් දුන්නේ නැහැ. මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියලා. ඔබතුමා සත්භාවයෙන් වැඩසටහන පටන් ගන්න ඇති. නමුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පොහොර සහනාධාරයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පොහොර සහනාධාරයේ තේ වගාකරුවන්ට ඇවිල්ලා නැහැ. ඒක දැන් අර කලවාන නියෝජනය කරන රජයේ මන්ත්‍රීවරයාත් ඇමතිවරයාත් බොහොම පැහැදිලිව කිව්වා. ඒ නිසා මේ නැවත වගාව ප්‍රශ්නේදීත් පොහොර සහනාධාරයේදීත් ඒ වගේම SWAT එක මම නැවතත් වරක් ඔබතුමාගේ අවධානය යොමු කරනවා. අලුත් අපනයන කරුවන් බිහි කරන්නට මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව අර නම සඳහන් කරපු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයාගෙන්ම තොරතුරු අරගෙන මං හිතන්නේ ඔබතුමා එයාගෙන් විතරක් නෙවෙයි සමස්තයත් එක්ක කන්සල්ටේෂන් එකක් කරලා ඇත්ත වශයෙන්ම මේක මහ පොළොවේ යථාර්ථය බවට පත් කරන්න කියන එකයි මගේ යෝජනාව.
බොහොම ස්තුතියි.
අර කතානායකතුමනේ SWAT එක සම්බන්ධව මේ වෙලාවේ අපි සාකච්ඡාවක් කරගෙන යන අය මේ මට මේ කාරණේ දැනුම් දුන්නා. මම තේ මණ්ඩලයේ සභාපතිතුමාටත් කිව්වා මේ කටයුත්තට මැදිහත් වෙලා අවශ්‍ය පියවර ගන්න කියලා අමාත්‍යාංශ ලේකම්තුමාටත් එක්ක. මම කිව්වා මේ හේෂවන්තුමා තමයි නම කිව්වේ එතුමා එක සාකච්ඡා කරලා එතුමා දන්නවා අපි පෝර දෙන බව. දැන් මං අහන්නේ මේ පෝර මිටි 42,000 ගාන කොහාටද ගියේ? අහලා කියන්නකෝ මේ පෝර මිටි 42,000 ගාන කඩවල වලට ගියේ නෑ. මං ඒක වගකීමෙන් කියනවා. මේවත් ඒ කර්මාන්ත ශාලා හරහා තමයි මේවා ඒගොල්ල දැනුවත්ත තමයි බෙදුනේ. හැබැයි මාසෙයි මේක. මේ මාසයක් ඇතුළත තමයි මේකට සිද්ධ වුනේ. නමුත් මේ වැඩපිළිල සම්පූර්ණ අවසාන වෙලා නැතුව ඇති. හැබැයි තමුන්නාසෙලා කතා කරන්න ඉස්සෙල්ලා අපි මේකට මුදල් ප්‍රතිපාදන වෙන් කළා දීලා මේ වැඩපිළිල ක්‍රියාත්මක කළා දිනා. මොකද පෝර හදන්නත් ගියා අපිට මාසයකට වැඩි කාලයක්. මේ මාසයකට වැඩි කාලයක් ගිහිල්ලා තමයි පෝර ටික හදලා මේ වෙනකොට මිටි 42,000 ගාණක් දැනට මේ බිමට ගිහින් තියෙනවා. මේ පාවිච්චි කරලා තියෙනවා. හැබැයි කොතනක හරි අඩුවක් තියෙනවා නම් අපි ඒ පිළිබඳව සොයලා බලලා ලබා දෙන්න පුළුවන්. දැනටමත් තව 1000ක් අපි නිෂ්පාදනය කරගෙන.